කතානායකර විසින් කරන ලබන නිවේදනාංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 116 විධිවිධාන සහ 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩු පිරිවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 133 හි විධිවිධාන ප්‍රකාරව 2025 නොවැම්බර් 18 වෙනි දින තේරීම් කාරක සභාව විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 3 පාර්ලිමේන්තු ස්ථාර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පරිසරය කෘෂිකර්මය සහ සම්පත් ඉරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 4 පාර්ලිමේන්තු ස්ථාර නියෝග 111 විධිවිධාන සහ 2025 මාර්තු 17 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 5 පාර්ලිමේන්තු ස්ථාර නියෝග 111 විධිවිධාන සහ 2025 මාර්තු 17 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව යටතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 6 2025 සැප්තැම්බර් 24 වෙනි දින සභා ගර්භය තුලදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටකර මහතා විසින් 2025 සැප්තැම්බර් 25 වෙනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලටගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රිස්සි සාලි මහතාගේ සභාපතිත්වයෙන්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. රජින් බණ්ඩුම් බණ්ඩාර මහතාගේ සමාජිකත්වයෙන්ද යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මාවිසින් නම් කරන ලද බව මෙම සභාවට දැන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52.6 යටතේ වාර්තා පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු ස්ථාර නියෝග 56.2 යටතේ පළාත් සභා සහ ඡන්ද විසින් සංශෝධන නැමැති 50 කෙටුම්පත් පිළිබඳ වාර්තා පිළිගැන්වීම ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52.6 යටතේ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන නැමැති 50 කෙටුම්පත පිළිබඳව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවෙනි වර කියවීම කවදාද?
හෙට දවසේ.
කාරක සභා වාර්තා පිළිගැන්වීම බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18.3 වගන්තියේ ඊ ඡේදය සමග කිවිය යුතු 50 වන වගන්ති යටතේ ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයේ නියම සහ කොන්දේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 අගෝස්තු 26 දිනැති අංක 24.51 ඇලයිරක් 11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතා.
Honorable Speaker, I present a petition received from Mr. O.K.D. Upul of number 4, Kurunduwatta, Palawath Road, Pitigala.
Garu Parliamentu Mantri Acharya Nandana Millagala Mahata.
Garu Kathanayakathumani, Yatiyantuta Mahavilapara Kongaha Kotuwa yana lipinehi padinchi, එච්.එම්. සංජීව නුවන් කුමාර කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා.
ගරු කතානායකතුමනි, වග කාහේන අංක 440 සී දරණ ස්ථානයේ පදිංචි KBTK පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්නාංක 2 ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරියල්ල මහත්මිය කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අසනවා.
ගරු කතානායකතුමනි,
අමාත්‍යතුමිය වෙනුවෙන් ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කරනවා. අපේ ගරු මන්ත්‍රීතුමිය අහලා තියෙන ප්‍රශ්නයේ පළවෙනි එක කාන්තා හිංසනය, ගෘහස්ත හිංසනය සම්බන්ධව තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. 2015 සිට 2025 දක්වා කාලය තුල කාන්තා හිංසන සිද්ධීන් සම්බන්ධව තොරතුරු අහලා තියෙනවා. ඒකේ වගුවක් තියෙනවා ඉදිරිපත් කළා මේ වර්ෂ සියල්ලටම අදාළව. මම සම්පූර්ණ ඉදිරිපත් කරන්න නැතුව දැන් කීප ඉදිරිපත් කරන ගොඩක් තොරතුරු තියෙනවා. 2015 19.38 කාන්තා උපකාර දුරකථන සේවයට ලද පැමිණිලි සංඛ්‍යාව 399යි. ශ්‍රී ලංකා පොලිසිය වෙත ලද පැමිණිලි සංඛ්‍යාව 124,907යි. එතකොට මුළු එකතුව 125,306යි. මේ විදිහට තොරතුරු තියෙනවා 2015 ඉඳලා 2025 දක්වා. 2019 ගත්තොත් 19.38 කාන්ත උපකාර සේවයට පැමිණ ලැබිලා තියෙනවා 1179ක්. ශ්‍රී ලංකා පොලිසියට ලැබිලා තියෙනවා පැමිණිලි 124,703ක්. එතකොට මුළු පැමිණිලි සංඛ්‍යාව 125,876ක්. මේ විදිහට බොහෝ වසරවලදී 125,000ට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ. එතකොට 2025 සැප්තැම්බර් මාසයේ දක්වා ලැබිලා තියෙන පැමිණිලි සංඛ්‍යාව ගත්තොත් 19.38 කාන්ත උපකාරක දුරකථන සේවයට ලැබිලා තියෙනවා 1114ක්. ශ්‍රී ලංකා පොලිසියට ලැබිලා තියෙන පැමිණිලි සංඛ්‍යාව 111,929යි. එතකොට මුළු පැමිණිලි සංඛ්‍යාව 113,043ක් ලැබිලා තියෙන මේ සැප්තැම්බර් මාසය දක්වා. එතකොට පැමිණිලි ඇත්තටම එකතුව ගත්තහම බොහෝ වසරවල් වල 125,000 කිට්ටු වගේ පැමිණිලි ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. එතකොට ආ දෙක එතුමිය අහන්නේ ගෘහස්ත කාන්තා හිංසන සිද්ධීන් වැළැක්වීම සඳහා ගන්නා ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. කාන්තා සහ ළම කටයුතු අමාත්‍යාංශය විසින් ගන්නා ක්‍රියාමාර්ග සහ පොලිසිය විසින් ගන්නා ක්‍රියාමාර්ග විදිහට අපිට කොටස් දෙකක් යටතේ උත්තරේ සකස් කරලා තියෙන්නේ. ගෘහස්ත කාන්තා සහ ළම කටයුතු අමාත්‍යාංශ විසින් ගන්නා ක්‍රියාමාර්ග ගෘහස්ත හිංසන වලට අදාළව ලැබෙන පැමිණිලි සම්බන්ධ පින්දිත කාන්තාවන් 2005 අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමේ කටයුතු සඳහා නීති ආධාර කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය වෙතට යොමු කරනවා. ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම පනත පිළිබඳව සහ කාන්තාවන් හා දරුවන් මුහුණ දෙන හිංසන වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරුන්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරුන් තුළ සංවේදීභාවය සහ ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කාන්තා කමිටුව විදිහට. එවැනි වැඩසටහන් පහුගිය වසරවල් වල දිගටම සංවිධානය කළා, ඒවා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඊළඟට 2025 වර්ෂයේ ජාතික කාන්තා කමිටු ක්‍රියාකාරී සැලැස්ම යටතේ දැනුවත් කිරීම වැඩසටහන් සිදු කරලා තියෙනවා. සේවා ස්ථානවල සේවය කරන නිලධාරීන් හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්ව වැළැක්වීම සඳහා 2005 අංක 34 දන් ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන පිළිබඳව දැනුවත් කිරීම, එත් එක්කම ආකල්ප සංවර්ධන වැඩසටහන් පවත්වලා තියෙනවා. මේ වන විට 2025 වර්ෂය සඳහා රාජ්‍ය අංශ වෙත වැඩසටහන් 4ක් පවත්වලා තියෙනවා. මේ විදිහට විවිධ වැඩසටහන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ කාන්තා කමිටුව හරහා සිදු කරලා තියෙන ඒ සම්බන්ධ විස්තර ප්‍රමාණයක් තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය ළඟට මම ඉස්සෙල්ලා කතා කරේ කාන්තා සාලමාකටයුතු අමාත්‍යාංශය විදිහට ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසිය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග දැනුවත් කිරීම සහ උපදේශන වැඩසටහන් පැවැත්වීම ශ්‍රී ලංකා පොලිසියේ ළමහ කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය හා පොලිස් කොට්ටාසය හා පොලිස් ස්ථාන මට්ටමින් ස්ථාපිත කර ඇති ළමහ කාන්තා අපයෝජන නිවාරණ ඒකක මෙම විෂයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලට අනුයුක්ත කරලා තියෙන රජයේ නිලධාරීන්, ජාතික ළමා රක්ෂණ අධිකාරී නිලධාරීන්, අන්තරායකාර ඖෂධ පාලන ජාතික මණ්ඩල නිලධාරීන් හා නීති ආධාර සේවා කොමිෂන් සභාවේ දිස්ත්‍රික් නියෝජිතයන් සමග එකතු වෙලා වැඩසටහන් ක්‍රියාත්මක කරන ගෘහත් හිංසන වළක්වා ගැනීමට අවශ්‍ය උපදේශන වැඩසටහන් පවත්වනවා. ඒත් එක්කම ළමහ කාන්ත අපයෝජන නිවාරණ ඒකක මහජනාරක්ෂක කමිටු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත රජයේ නිලධාරීන්ගේ සහාය ඇතුළු ග්‍රාමීය මට්ටමින් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම පොලිසිය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අංක 2 කාන්තා හිංසනයට එරෙහිව ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කිරීම. කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් සම්බන්ධ ඉතා කඩිනමින් අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා ළමා අපයෝජන හා විමර්ශන කාර්යාංශය තුළ 109 හදිසි මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කරලා තියෙනවා. එමගින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒත් එක්කම අංක 3 පොලිසිය විසින් ගන්න ක්‍රියාමාර්ග නිලධාරීන් සඳහා දැනුම හා පුහුණුව ලබා දීම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ළමහ කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් පොලිස් කොට්ටාස හා පොලිස් ස්ථාන මට්ටමින් පවත්වාගෙන යනු ලබන ළමහ කාන්තා අපයෝජන නිවාරණ ඒකකවලට අනුයුක්ත නිලධාරීන් සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් පනත ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සහ එම පනතේ ප්‍රතිපාදන ක්‍රියාවේ යෙදවීම සම්බන්ධ අවශ්‍ය දැනුම ලබා දීම අරමුණු කරගනිමින් සහතික පස් සහ ඩිප්ලෝමා පාඨමාලාවන් ආරම්භ කිරීමට මේ නොට කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම A3 ප්‍රශ්නෙට පිළිතුර එතුමි අහන්නේ ගෘහස්ත කාන්තා සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කිරීමට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා. ජාතික කාන්තා කමිටුව මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් ගෘහස්ත කාන්තා හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග ගනු ලබයි. පළවෙනි එක 2005 අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම පනත සංශෝධනය කිරීමට අදාළ කටයුතු මේ වෙනකොට සිදු කරමින් පවතින එක අඩුපාඩු ටිකක් තියෙන එක සංශෝධනය කරන්න අවශ්‍ය මූලික කටයුතු ටික මේ වෙනකොට සිදුවෙමින් යනවා. දෙවෙනි එක පොලිස් ළමහ කාන්තා කාර්යාංශවල නිලධාරීන් ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ නෛතිකව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියාවන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලද වහාම විමර්ශන පවත්වා ආරක්ෂණ නියෝග ලබා ගැනීම හා පැමිණිලි පාර්ශ්වයන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවවලදී දෙපාර්ශ්වයේම උපදේශන සඳහා යොමු කිරීමට කටයුතු කිරීම සිදු කරේ. බොහෝ විට අපි දන්නවා එවැනි අවස්ථාවල අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න කැමති නැහැ. ඒ වගේ වෙලට උපදේශනය සඳහා යොමු කිරීම කරනවා. ඊළඟ එක ගෘහස්ත කාන්තා හිංසන යටතේ ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය ප්‍රකාරව ක්‍රියා කළ යුතු පහර දීම්, අපචාර, ස්ත්‍රී දූෂණ වැනි සිදුවීම් සම්බන්ධයෙන් වගකියුතු පාර්ශ්වයන්ට එරෙහිව කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරනු ලබනවා. ඊළඟ අංක 5 2024 අංක 37 දරන කාන්තාවන් සවිබැල ගැන්වීම පනතේ ප්‍රතිපාදන යටතේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළව එම කොමිෂන් සභාවේ සභාපති ඇතුළුව නියෝජිතයන් මේ වෙනිට ගරු ජනාධිපතිතුමා විසින් පත් කර ඇත. කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ අත්‍යාසන්න උල්ලංඝනය වීමකදී ඒ සඳහා මැදිහත් වීමේ හැකියාව පවතී. තවද අයිතිවාසිකම් කඩවුවන්ගේ පැමිණ ලබා ගැනීම, ඒවා විමර්ශනය කිරීම හා ඊට අදාළ යම් නඩු කටයුතු වලදී එක අධිකරණවල අවසරය සහිතව ඊට මැදිහත් වීම මෙන්ම සිය මෙහෙමින් නඩු පැවරීමටද හැකියාව පවතී. මේ කියන්නේ කාන්තා කොමිෂන් සභාව 2024 අංක 37 දරන කාන්තාවන් සවිබැල ගැන්වීම පනත යටතේ පිහිටවන්න අවශ්‍ය නීතිමය තත්ත්වය ඇදිලා තියෙනවා. එතකොට පහුගිය කාලයක පිහිටවන්න කටයුතු කරලා තිබුණ නැහැ. මේ වෙනකොට ඒ කොමිෂන් සභාව පිහිටවීමට අදාළව ඒ සමාජිකයන් 7 දෙනා පත් කරලා තියෙනවා. ඒත් එක්කම සභාපති පත් කරලා තියෙනවා. මෙතනින් එහාට අපිට තියෙන විධායක අධ්‍යක්ෂකවරයෙක් අවශ්‍යයි. ඒත් එක්කම කාඩ් එකක් අනුමත කරගන්න අවශ්‍යයි මේ කාන්තා කොමිසමට. ඒත් එක්කම කොමිසම පැවැත්වීමට තැනක් සකස් කරගන්න ඕනේ. මේ ක්‍රියාවලිය අවසන් වුනහම කාන්තා කොමිසම බලාත්මක වෙනවා. ඊළඟට මේ කාන්තා කොමිසමට අදාළව පනත ප්‍රතිපාදන ප්‍රකාරව කාන්තා අයිතිවාසිකම් සඳහා වන පාර්ලිමේන්තු කොමසාරිස් යනුවෙන් හඳුන්වනු ලබන තැනැත්තෙකුද පත් කළ යුතුව ඇත. ඔම්බුස්මන් කෙනෙක් පත් කරන්න මේකදී කාන්තා මේ පනතට අනුව මේ සම්මත ලතින පනතට අනුව තීරණ වෙලා තියෙනවා. තාම මේ පත් කිරීම කරන්න පත් කිරීම කරගන්න අවශ්‍ය වෙන. ඒත් එක්කම එසේම කාන්තා අභිවෘද්ධිය සහ සයිබල් ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්න බලය ලැබිලා තියෙනවා මේ පනත අනුව කාන්තා කොමිසමට.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාගේ පිළිතුර කෙටි කරන්න.
ඉදිරියේදී එක සම්බන්ධව අවශ්‍ය කටයුතු කරනවා. මේ ටික තමයි මේ උත්තර විදිහට තියෙන්නේ.
කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා අපේ රටේ කාන්තා හිංසනයේ ශීඝ්‍රයෙන් වැඩිවීමක් තමයි දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම 120ක් කාන්තාවන්, ඒ කියන්නේ පහෙන් එකක් ගෘහස්ථ හිංසනයට ලක් වෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරා 19:38 හෙල්ප්ලයින් එක හරහා දළ වශයෙන් 2008 ආසන්න මේ ගෘහස්ථ හිංසන සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා කියලා. ඉතින් මේ ආකාරයට පැමිණිලි කිරීමෙන් පසුව ගන්නා ක්‍රියාමාර්ග කිටින් සඳහන් කරන්න පුළුවන්. මොකද ඔබතුමාගේ පිළිතුරේ කිව්වා කඩිනම් පියවර ගන්නවා කියලා. මොකද මොකද්ද කියලා දැනගන්නට, මොකද ජනතාව දැනුවත් වුණොත් හොඳයි මං හිතන්නේ මේ අවස්ථාවේ.
කරුණු ජමාත්තුම,
කාන්තා කමිටුවට පැමිණිලි ලැබුණාම ඒක ඇත්තටම කාන්තා කමිටුව විසින් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පිළිතුර ඇතුළත් මම කතා කරා. නීති ආධාර කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලිසියට ඒ පැමිණිලි සම්බන්ධයෙන් යොමු කිරීම තමයි කාන්තා කමිටුව හරහා සිද්ධ කරන්නේ. ඊට අමතරව උපදේශන සේවයකුත් ක්‍රියාත්මක වෙනවා. කාන්තාවෙන් ගැටළු සම්බන්ධ මැදිහත් වෙන්න පොලිසිය විසින් තමයි ඊළඟට ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ. කාන්තා කමිටුවට ලැබෙන පැමිණිලි පොලිසිය වෙත යොමු කරන එක තමයි. ඒත් එක්කම නීති උපදේශන කොමිෂන් සභාවට යොමු කරන එක තමයි කාන්තා කමිටුව හරහා සිද්ධ කරන්නේ.
ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමට ස්තුතිවන්ත වෙනවා අවශ්‍ය ලබා දීම සම්බන්ධව. ගරු කතානායකතුමනි, කාන්තා හිංසනය ගැන කතා කරද්දී මේ දවස්වල පාර්ලිමේන්තුවෙත් කතාවක් කරා නම් කාන්තා හිංසනය කියලා හැමතිස්සෙම කතා කරා. හැබැයි අපි පැහැදිලිව කිව්වා රටේම කාන්තා හිංසනය සම්බන්ධව ඔබතුමල්ලා ඒ වගකීම් භාර අරගෙන වැඩ කටයුත්ත හරියට කරන්න ඕන. මොකද කරනවා කියලා කියනවා. දැන් ආරච්චි කට්ටු ප්‍රාදේශීය සභාපතිවරයා අවුරුදු 21 ප්‍රාදේශීය මන්ත්‍රීවරයාට කරපු හිංසනය සම්බන්ධව ඔබතුමාලා පක්ෂයක් හැටියට ගත්ත තීන්දුව වෙන්න පුළුවන් එක පැත්තකින්. නමුත් ආණ්ඩුවක් හැටියට රටේ කාන්තා හිංසනය සම්බන්ධව ගත්ත තීන්දුව, මොකද හේතුව ඒකේ දෙවෙනි වතාවට හිංසනය කරා. මොකද මාධ්‍යෙන් අහනකොට මාධ්‍යයේදී කියනවා සභාපතිවරයා බූරු දෙනක් කියලා නැවත වතාවක් ඒ මන්ත්‍රීතුමියට. ඒ වගේ අපහාස කරන්න කාටවත් අයිතියක් නැහැ. ඔගොල්ලෝ හැම කෙනෙකුටම දරුවෝ ඉන්නවා, හැම කෙනෙකුටම නෝන කෙනෙක් ඉන්නවා, අම්මලා ඉන්නවා. මේ හැම දෙනෙක්ම කාන්තාවන්ට ගරු කරනවා මේ රටේ. හැබැයි අපි අහනවා ආණ්ඩුවෙන් ගත්ත තීන්දුව නීතිමය පැත්තක තියන්න. ඒක උසාවියට ගිහිලා අධිකරණයට ගිහිලා ගන්න තීන්දුව පැත්තකින් තියන්න. හැබැයි ආණ්ඩුවක් හැටියට අමාත්‍යංශයක් හැටියට කාන්තා හිංසනය සම්බන්ධව ගත්ත තීන්දුව මොකද්ද කියලා සම්බන්ධව ප්‍රකාශයක් හැටියට කරන්න කියලා ඉල්ලනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
දාර සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පැමිණිල්ල කරන්න. එතකොට ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍ය විදිහට ගැනේ. මම පැහැදිලිවම ප්‍රකාශයට පත් කරා. අපි කාන්තා කොමිසම පිහිටවන්න පව අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. කාලයක් තිස්සේ මේ කාන්තා කොමිසම පිහිටවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. ඒකට අවශ්‍ය මූලික වැඩ පිළිවෙල අපි සකස් කරලා තියෙනවා. අතිශයින්ම වැදගත් කාර්යයක් මේ කාන්තා කොමිසම කියන එක. නඩු පවරන්න පුළුවන් නෛතික භාවයක් පවා තියෙන ආයතනයක් තමයි කාන්තා කොමිසම කියලා කියන්නේ. ඉතින් කාන්තා කොමිසම පත් කරන්න තව අවශ්‍ය අපි කටයුතු මේනට සූදානම් කරලා තියෙනවා.
ප්‍රශ්න අංක 3, ගරු සුජීව දිසානායක මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගේ ඇසීමට.
අහන ගරු කතානායක ප්‍රශ්නේ.
ගරු අමාත්‍යතුමා, ගරු සංවිධායකතුමා,
සතියක් කල් ගන්න ගරු කතානායක.
ප්‍රශ්නාංක 4, ගරු රුවන්තිලක ජයකොඩි මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, A1 දිනිඳු දරුවන්ගේ අධ්‍යාපනික සෞඛ්‍ය සහ සමාජ සුභසාධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රෙජී රණතුංග අධ්‍යාපනික ශිෂ්‍යත්ව අරමුදල 2008 දරන සංස්ථාගත කිරීමේ පනත අනුව පිහිටුවා ඇති බව සනාත කිරීම සඳහා විධිමත් ලද තොරතුරු මෙම අමාත්‍යාංශය අප අමාත්‍යාංශය සතුව නැත. අදෙක ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ග්‍රාම නිලධාරී වසමට අයත් පර්චස් 100ක පමණ විශාලත්වයකින් යුතු ඉඩමක් 2003-04-07 දිනයට පරිත්‍යාග කරන ලද බව සනාත කිරීම සඳහා තොරතුරු අප අමාත්‍යාංශය සතුව නැත. 3. ඉහත ඉඩම රෙජී රණතුංග ශිෂ්‍යත්ව අරමුදල මගින් 2007-05 දින එකඟතා ගිවිසුමක් මත එම වර්ෂයේ සිට වසර 10ක් කාලයක් සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ලබා දී ඇති නමුත් 2021 වර්ෂයේදී ගිලා බැසීමේ අවදානමකට ලක්වීම හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත් කරගෙන අලුත් වැඩියා කටයුතු සඳහා අදාළ වත්කම්ද සමග නැවත රෙජී රණතුංග අධ්‍යාපනික ශිෂ්‍යත්ව අරමුදල වෙත භාර දී ඇත. 4. 2021 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය රෙජී රණතුංග ශිෂ්‍යත්ව පදනම සමග සහ එම ගොඩනැගිල්ල සඳහා කිසිදු බැඳියාවක් ඇතිකරගෙන නොමැති අතර එම ගොඩනැගිල්ල හා ඉඩම සඳහා කිසිදු අයිතිවාසිකමක්ද නොදරයි. ආ මෙම ඉඩම හා ගොඩනැගිල්ල සඳහා මෙම අමාත්‍යාංශය කිසිදු අයිතිවාසිකමක් නොදරන බැවින් මේ පිළිබඳ පිළිතුරු ලබා දිය නොහැක. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මං හිතනවා මේක අපි ගාව තියෙන තොරතුරු අනුව රෙජී රණතුංග අධ්‍යාපන අරමුදල පනත යටතේ තමයි මේ පිහිටවල තිබෙන්නේ. ඒක ඒ ප්‍රදේශයේ ඒ ඉඩම බෙදන අවස්ථාවේදී ඒ ප්‍රදේශ ජනතාවගේ ඉල්ලීම මත සමාජයට ජනතාවට යහපතක් වීමේ අරමුණෙන් ඒක ඒ රණතුංග පදනමට ලබා දීලා තිබෙනවා. එහෙදී ඒ වෙනුවෙන් අත්සන්කලා තිබෙන්නේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා, හිටපු අමාත්‍යවරයා. නමුත් පසුව ඔහු 2005 වර්ෂයේදී මේක ඉදම ගොඩනැගිල්ල ඉදි කරලා ඒ ජනතාවට අවශ්‍ය ඒ ක්‍රියාමාර්ග අරගෙන 2021 ආයතනය වහලා 2023 එම ගොඩනැගිල්ල කඩා ඉවත් කරලා මොහු ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයා විසින් ඒ ඉදමේ කම්බි වැටක් ගහලා පොල් හිටවනවා. මොකද හේතුව ඒ 2021 ඒක එයා කඩා ඉවත් කරගත්තාන් පස්සේ ප්‍රදේශයේ ජනතාව විසින් ඒක ක්‍රීඩාවට සඳහා අවුරුදු උත්සව පවත්වන සඳහා ජනතාව විසින් පොදු ඉඩම පාවිච්චි කරා. ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයා විසින් මේක ඉතා කූට ලෙස වංචනික ලෙස ඔහුගේ ඉතිහාසයේ පුරාම තිබෙන ඒ මිනිසුන්ගේ ඉඩම් කොල්ල කෑමේ ඒ ක්‍රියාදාමෙත් එක්කම තමයි මේ ඉඩම කොල්ල කාලා එයා පෞද්ගල දේපලක් විදියට වැට හදලා හරි ගස්සලා තිබෙන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමියගෙන්.
ගරු මන්ත්‍රී,
මේ සම්බන්ධයෙන් ඔබතුමිය ඉල්ලීමක් කරනවා ඔබතුමියගෙන් මේක පොදු දේපලක අවභාවිත කරලා පුද්ගලන්ට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් ගන්නා ලෙස.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කථානායකතුමනි, ඒ පිළිබඳ ගරු මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන එක තමයි කරන්න වෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ පිළිබඳ කිසිම සම්බන්ධයක් නැහැ.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මං හිතන්නේ අහන්න අවශ්‍ය වෙන්නේ මේක මේ පදනම සම්බන්ධයෙන් ඒක ලියාපදිංචිලා නැති නිසා. නමුත් අපි මම හිතනවා ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ පදනම අශිෂ තරමුදල ඒ සංස්ථාන පනත පිහිටුවා ඇති බව අපි ගාව යම් ලේඛන වගේක් තිබෙනවා. මම ඒක ඉදිරිපත් කරන්නම්, මං හිතන්නේ කොතනද කියලා බල ඉදිරිපත් කරන්නම්. ඒක මං හිතන්නේ විධිමත් ලෙස ඒක නියාමනය වෙලා නැහැ කියලා තමයි අපිට තියෙන දත්තයන් එක තිබෙන්නේ. ඒ නිසා අපිට මේක මම ඉල්ලීමක් කරනවා ඒවත් එක්ක මේක විධිමත් ලෙස නියාමනලාද කියලා ඒ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.
කරු අග්‍රාමාත්‍යතුමනි,
කරු කථානායකතුමනි, පැමිණිල්ලක් ලැබුණොත් අදාළ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි අපිට කිසිම අමාත්‍යාංශයට, අධ්‍යාපන අමාත්‍යාංශයට මේ පිළිබඳ කිසිම තොරතුරක් අපිත් එක්ක ලියාපදිංචි වෙච්ච එකක් නෙමෙයි මේක.
ප්‍රශ්නාංක 5, ගරු ලාල් ප්‍රේමනාත් මහතා, කෘෂිකර්ම, පස්සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට. දෙවෙනි වටේ ප්‍රශ්නාංක 1, ගරු රෝහිණි කුමාර විජේරත් මහත්මිය, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, රෝහිණි කුමාර විජේරත්න මන්ත්‍රීතුමිය වෙනුවෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාරයමතුමාගෙන් අහනවා.
නියුජ්‍ය මතුම
මම උත්තරේ සභාගත කරනවා.
ප්‍රශ්නාංක 5, ගරු ලාල් ප්‍රේමනාත් මහතා, කෘෂිකර්ම, පස්සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ගරු ලාල් ප්‍රේමනාත් මන්ත්‍රීතුමා වෙනුවෙන් මම ඒ ප්‍රශ්නය ඇමතුමාගෙන් අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු අමිර්ත නාදන් අඩෙක්කල නාදන් මහතා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භදී යෝජනා ගරු සභානායකතුමා.
ඊ හවස 4ට මේක අමාත්‍යංශයට ලැබිලා තියෙන්නේ. පිළිතුරු අපි ලෑස්ති කරන් ඇවිල්ලා තිබෙනවා. මොකද කරන්නේ? ඉතින් දැන් 9:26. ඔව්, ඒ නිසා ඔවත් මාක් කරගන්න ගරු සංවිධායක.
ගරු දන්ත කරුණාලක මන්ත්‍රීතුමා. ගරු සභානායකතුමා.
මේ මොකද මං හිතුවා මේකට අවස්ථාව ලැබෙයි කියලා. ගරු කතානායකතුමනි, ඊයේ රාත්‍රියේදී බදුල්ල දුම්රිය මාර්ගයේ ඉදල්ගස්සින්නත් ඔහි අත් අතරදී අනාරක්ෂිත ලෙස හඳුනාගෙන තිබිච්ච ස්ථානයක් ඒක NBRO එකෙන් ඒක එතන ගල් මේ මොනවාද ඒක ආරක්ෂිත අතර පත් කරන්න මේ ඊයේ ඒක බ්ලාස්ට් කරලා තිබෙනවා. ඒ බ්ලාස්ට් කරලා එක හරියට හදාගෙන යන අවස්ථාවේ තමයි රාත්‍රියේ ඒ නැවත ස්ටේ මේ පාරට රේල් පාරට ගල් වැටලා දැන් දුම්රිය මාර්ගයේ දුම්රිය කටුතු නතර වෙලා තිබෙනවා. අපි උත්සාහක දැනට ත්‍රිවිධ හමුදාවත් ඒ වගේම දුම්රිය අංශත් ඒ වගේ මේක ඩිස්ට්‍රොයි කරන්න ඇවිල්ලා තිබිච්ච මේ රොක් එක බ්ලාස්ට් කරන්න තිබෙන කන්ට්‍රැක්ටර්ස් අතන දැන් මොබිලයිස් වෙලා තියෙනවා. අපි උත්සාහ කරනවා ගරු කතානායකතුමනි, හෙට රාත්‍රිය වෙන විට එම දුෂ්කරතාව ඉවත් කරලා බදුලු දුම්රිය මාර්ගය නිවැරදි කරන්න නානුවේ දක්වා දුම්රිය වැඩ කරනවා අද දවසේ.
ගරු ගායනා කරනතුමන්ට
ගරු කතානායකතුමනි, විපක්ෂයේ වෙනුවෙන් වැදගත් අදහසක් ඉදිරිපත් කරන්න තිබෙනවා. මට මිනිත්තුවක කාලයක් දෙන්න බාධා කිරීමකින් තොරව එක විනාඩියක් දුන්නාම ඇති.
ඔව්, අවුලක් නෑ ගරු
මහත්මයා. කතානායකතුමනි, ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරනකොටත් කිව්වා පළාත් සභා මැතිවරණයට මුදල් වෙන් කරලා තිබෙනවා, පාර්ලිමේන්තුවෙන් ඒකට ක්‍රමයක් සකස් කරලා දෙන්න කියලා. ඊයේ පාර්ලිමේන්තු කටයුතු රැස්වීමේදී සභානායකතුමා අදහසක් දුන්නා විශේෂ භාර ඇමතිවරයා ඒ පිළිබඳ කමිටුවක්පත් කිරීම ගැන අද දවසේ මේ සභාවට දැනුවත් කරන බව. අපි කියන්නේ රජයේ ජනතාවට පොරොන්දු වුණා වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණයේ තියෙනවා කියලා. අපි විපක්ෂයක් හැටියට පැරණි මිශ්‍ර සමානුපාතික ක්‍රමයට මේ ඡන්දේ තියෙනවා නම් ඉතා ඉක්මනින් කඩිනමින් ඡන්දේ තියන්න පුළුවන්කමක් තිබෙන නිසා අපේ සම්පූර්ණ සහයෝගයකට දෙන්න ලෑස්ති. අනවශ්‍ය විදියට සීමා නිර්ණයවලටයි කමිටුවලටයි කියලා කල්මරන්න නැතුව අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න ලෑස්ති බව ප්‍රකාශ කරනවා. පැරණි මිශ්‍ර ක්‍රමයට හරි එහෙම නැත්නම් මොනවා හරි ක්‍රමයකින් ඉක්මන් ඡන්දයක් පැවැත්වීමේ ක්‍රමයකට අපේ සහය තියෙන බව අපි රජයට ප්‍රකාශ කරනවා.
ගරු කතානායකතුමා, ගරු විපක්ෂ සංවිධායකතුමා ඉදිරිපත් කරපු කරුණේදී මාවත් සඳහන් කරන නිසාත් වැදගත් නිසාත් එකක් තමයි ගරු කතානායකතුමනි, අද දිනේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඇමතුමා මේ පිළිබඳ එතුමාගේ නිවේදනය සූදානම් කරලා තිබෙන්නේ. අපේ දැනුම් දුන්නා ඊට කලින් ගායන්ත මන්ත්‍රීතුමා මේක අවධානය යොමු කරගෙන ස්තුතිවන්ත වෙනවා. එය ඉදිරිපත් කරાવી ඡන්ද ක්‍රමයක් පිළිබඳව කොහොමද ඡන්දය පවත්වන්නේ කියන එක පිළිබඳව නිසි ක්‍රමයක් දැනට සම්මතලා තිබෙන ඡන්ද ක්‍රමයේ තිබෙන්නේ ගරු සංවිධායකතුමා මේ ප්‍රාදේශ සභා ක්‍රමයටම අනුව සකස් කරපු මේ කේවලස අනුපාත මිශ්‍ර ක්‍රමයක් තමයි දැන් දැනට බලපවත්වන පළාත් සභා ඡන්ද නීතියක් තිබෙනවා ගරු කතානායකතුමා. එම ඡන්ද නීතිය තමයි මිශ්‍ර ක්‍රමය මත කරන ඡන්ද නීති. එහි ටෙක්නිකල් කොටසක් තමයි සීමා නිර්ණය කියන්නේ. සීමා නිර්ණය නැතිකම තමයි දැනට තිබෙන ප්‍රශ්නේ. එම නිසා අනිවාර්ය වශයෙන්ම විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයට තිබෙන්න පුළුවන් විවිධ අදහස් මේක කරන්න ඕනේ මෙහෙමයි කියලා. නමුත් දැනට නීතියක් තිබෙනවා සම්මත වෙලා. එතුමලගේ කාලෙම සම්මත කරපු. එතුමලම ගෙනල්ලා සම්මත කරපු. එම නිසා අප විශ්වාස කරනවා ඇමතුමා මේක පිළිබඳ ප්‍රකාශයට පත් කාට පස්සේ අනිවාර්යයෙන්ම ඡන්ද ක්‍රමයක් හදද්දී විවිධ පක්ෂවල විවිධ පුද්ගලයන්ගේ අදහස් උදහස් අරගෙනම තමයි කරන්න වෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒක ඡන්දේ කල් දාන්න කරන දෙයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. නමුත් ඒක ප්‍රජාසන්තවාදීව සාකච්ඡාවෙන් තමයි කරන්න වෙන්නේ.
ප්‍රධාන වැඩකටතු ආරම්භයේදී යෝජනා ගරු ගායනා කරන දුන්නා.
ඒ කියන්නේ මේ ternary සමානුපාති ක්‍රමයට තිබ්බොත් කල්මැරීමක් වෙන්නෙත් නැහැ. ශනිකෝ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කල්මරන් නැතුව ඉක්මනට කරන ක්‍රමයකට යන් කියලා.
ගරු සභානායකතුමා.
මෙනි දැන් කල්මැරීම ප්‍රශ්නය තියෙන අපිට අදාළව නෙමෙයිනේ. කල්මැරීම තිබෙන්නේ අවුරුදු 7ක් ඡන්ද තියලා නැහැ. එතුමලා තිබෙත් නැහැ. නමුත් ඡන්ද ක්‍රමයක් හදිසිය කරාට පස්සේ තියෙන ගැටලු ගැන ඔබතුමාලටම අදහස් තියෙනවා පළාත් පාලන ඡන්ද ක්‍රමය ගැන. ඒ නිසා සංවාදයෙන් තමයි කරන්න තියෙන්නේ. අපිට අරමුණක් නැහැ ඡන්ද කල්දා.
ප්‍රධාන ගරු ජමිති ජීතර මන්ත්‍රී ඔබතුමා පොයින්ට්
92 යටතේ ඔබතුමා ගිලන්නේ 28 උවහරතේ මගේ ස්වරණියෝගේ මේ අවස්ථාව දෙන්න.
මොකද
පළාත් පාලන ඇමතුමා ස්වරණියෝග 526 යටතේ
ගරු
මන්ත්‍රී 92 ඉල්ලනවා 28 උ යෝජනාවක් ඉදිරිපත් කරලා 92 යටතේ අවසර ඉල්ලලා 28 උ යටතේ මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. දැන් ගරු ඇමතුමා මේ 52-6 යටතේ මේ පළාත් සභා ඡන්දය පිළිබඳව ගරු රාශමාණික් මහත්මයාගේ පෞද්ගලික යෝජනා පිළිබඳව පැහැදිලි විස්තරයක් තියෙනවා ගරු සභානායකතුමා. ඒකේ තිබෙනවා මේ පරණ ක්‍රමයට කල හැකි කියලා නීතිපතිවරයාගේ ඒක කරනවා නම් මැතිවරණය සංශෝධන පනත්මකින් පරිචය කරන ලද උපලේඛන ආකෘති අදාළ ඇතුළු මූලික ප්‍රතිඥප්තීන් ප්‍රතිපාදන සුසුම් නීති පැනවීම සඳහා හැකි
කියලා.
නෑ මම ඉල්ලන්නේ ස්ථාවර නියෝග යටතේ.
ගරු
මම ස්ථාවර නියෝග යටතේ මට අවස්ථාව දෙන්න.
අංග කීයද කියන ගරු මන්ත්‍රීතුමා?
28 ඌ යටතේ යෝජනාව ඉදිරිපත් කරා. 28 ඌ තියෙනවා මේ සභා කටයුතු කලින් යම් යෝජනාවක් ඉදිරිපත් කර හැකි ඒක කතානායකට දැනුම් දෙන්න ඕනේ නෑ ලිඛිතව. ඒ නිසා ඒක කියවන්න.
ගරු මන්ත්‍රීතුමා මෙහෙමයි මේ මෙහෙමයි ගරු මන්ත්‍රීතුමා 27 වුණාට 146 ඕ
කතානායකතුමා මට යෝජනාවක් මේ කරන්න පුළුවන් මේ කාර්යය කටන් ගන්න කලින්. ඉතින් මේ ඇමතිවරයා ඉදිරිපත් කරලා තියෙන මේ ස්ථාරණියෝ 52 යටද මේ පළාත් සභා ඡන්දේ තියන්නේ කොහොමද කියන කාරණේ එතුමාට නියෝගයක් නිකුත් කරලා තියෙනවා නීතිපතිවරයා. එහෙනම් පරණ ක්‍රමයට තියන්න පුළුවන්. දැන් මං හිතන්නේ මේ ඇමතිවරයා ඇත්තටම ඉල්ලා අස් වෙන්න ඕනේ. මොකද ජනාධිපතිවරයා ඔබතුමා අකාර්යක්ෂම ඇමතිවරයෙක් කියලා එතුමාගේ ආයෝයේ කතාවේ
දී කියලා තිබෙනවා. ඔබතුමා කලින් දැනුවත් කිරීමක් කරලා නැහැ. මේ
පළාත් සභා ක්‍රමයේ කල්මනා මොකද ඔබතුමාලට හැකියාවක් නැහැ පළාත් සභා ඡන්දර යන්න කව කතා නැහැ. මේ පෑදිරු
සභානායක
සම්පකාර
ගන්න පස්සේ ප්‍රධාන සංගීතකතුමා.
අර කතානායකතුමනි 27 ස්ථාවර නියෝග 27 දැනුම් දීම යටතේ ප්‍රශ්න හෝ යෝජනා පිළිබඳව සඳහන් කරනවා. ඊළඟට 28 ඒක දිගුවක් හැටියට මේ යෝජනා ගැන සඳහන් වෙනවා. දැන් මෙහෙක අනාගතය සඳහා අධ්‍යයන කටයුත්තකට හරි පොරොෂයක් වුණොත් එහෙම ඒක බරපතල ප්‍රශ්නයක් කරනවා පාර්ලිමේන්තුවට. ඒ නිසා මේ 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 කරුණු ටික මේ මේ හන්සාටින් ඉවත් කරන්න කියලා මම ඉල්ලා ඉන්නවා. ඔය කිසි තේරුමක් නැහැ. දැන් මේ උදේට කාලේ අරගෙන මේ මේ අදාළ නැති දෙයක් මේ කතා කරන්නේ. අද විවාදෙම කරන්න පුළුවන් මේ ගැන.
ගරු සභානායකතුමා
28 කියන ස්ථාර නියෝගයේ මෙන්න මේකයි. ස්ථාර නියෝග අන් කිසි නියමයක් කර ඇතොත් මිස මතු සඳහන් යෝජනා සම්බන්ධයෙන් හැර ඉදිරිපත් කිරීමට අදහස් කරන කවර හෝ යෝජනාවක් සම්බන්ධයෙන් දැනුම් දීමක් කරනු ලැබිය යුත්තේය. පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව තුළදී කරන ලද යෝජනාවක්. පාර්ලිමේන්තුව හෝ කවර හෝ විවාදයක් කල්තබීම සඳහා කරනු ලබන යෝජනාවක්. විශේෂ කාරක සභාවක වාර්තාවක් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරන ලැබීමට හෝ මුද්‍රණය කිරීමට කරන ලබන යෝජනාව. පිටාය ඉවත් කිරීමට කරන ලබන යෝජනාව. මෙය මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු සේවය තාවකාලික අත්‍යවශ්‍යම කරන ලබන යෝජනාව. වරප්‍රසාද පිළිබඳ වූ කාරණාවක් සම්බන්ධ යෝජනාවක්. එදින පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ ක්‍රියාකාර අවසන් වූ වහාම කිසියම් අලුත් කාරණාවක් අවතීර්ණ පෙර වීමට පෙර අවසන් වූ ඒ කටයුතු වලින් පැනනගින යෝජනාව. ගරු කතානායකතුමනි කිසිවක් අදාළ නැහැ. කිසිවක් අදාළ නැහැ. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලාසෙන්ම කරුණා කරලා
ගරු මන්ත්‍රීතුමා
කරුණා කරලා අපේ පාර්ලිමේන්තුවේ විස්තරණ ගනු
කරන්නේ.
අපි සංවිධායකතුමාගෙනුත් ඉල්ලාසෙන්නවා විපක්ෂ සංවිධායකතුමාගෙනුත් ඉල්ලාසෙන්නවා කරුණා කරලා සභාවේ කටයුතු කරන්න ඔබතුමා ඔබතුමා
ඒක අදාළ නැහැ ගරු
මන්ත්‍රී. හරියාකාර උදව් කරන්නේ නැතිනම් අපිට මේ සභාව ඔබතුමාගේ සහයෝගය ලැබෙන්නේ නැහැ කියන එක තමයි වාර්තා කරන්න වෙන්නේ. ඒ වගේම ඔබතුමාලගේ ඡන්දි බඳලා තියාගන්න. නෑ ගරු කතානායකතුමනි අපි නම් කිසිසේත් මිට දෙන්නේ නැහැ. මොකද්ද මේ? මොකද්ද මේ தত্ত্বය? ඔබතුමාලට තේරෙන්නේ නැද්ද? මේ ගයන්ත මන් ඔබතුමාට තේරෙන්නේ නැද්ද මොකද්ද මේ කරන විකාරය කියලා? ඔබතුමාලා කතා කරන්නේ ප්‍රජාසන්තවාදය ගැන. මොකද්ද මේ කරන්නේ මේ?
අන්තර කතා කරන්නේ.
ආ කතා නායකයා
දැන් මේ නාඩගම මොකද්ද මේ? යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා
ගරු කතානායකතුමනි, අමාත්‍යංශයේ උපදේශක කාරක සභා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධි විධානවල කුමක් සඳහන්ව තිබුණද 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන යෝජනා ප්‍රකාරව 2024 දෙසැම්බර් 6 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව සහ නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව වෙනුවට මතු සඳහන් අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පත් කළ යුතුය. 1. ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව, 2. වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව සහ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව.
සභාව එකඟද?
ආයි.